सजीव जन्मभूमि अंकदीप विजयभूमि में अपे उदार मातृभूमि आई मातृभूमि आई
බෝවන් සෑම පදාදා දිනකම රාත්‍රී 8:15ට Planet FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබත් අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහා.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රියේ ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
ඉතින් නිරෝෂි කොහොමද?
හොඳින් ඉන්නවා. හොඳින් කාලය ගත වෙනවා කමිල.
ඔන සුන්දර බදාදා දිනේ අපි දෙන්න සුපුරුදු පරිදි ඔබේ ආලින්දයට පැමිණියා වටිනා විශේෂාංග කීපයක් සමග ඔබට සමීප වෙන්නට.
අද වැඩසටහන ආරම්භයත් එක්ක කමිල මට මතක් වුණා මම කියවපු පොතක් තිබුණා. ඒකේ තිබිච්ච දෙයක් ඔබත් හැමෝත් එක්කම බෙදා හදා ගන්නට මට හිතුණා. ඔයාලා හැමෝම අහලා තියෙනවනේ තෝමස් අල්වා එඩිසන් පිළිබඳව. ඉතින් මේ පොතේදී එක තැනකදී ඔහු මෙහෙම කියනවා. ඔහු කියනවා 5% මිනිස්සු දේවල් හිතනවලු. තවත් 10% මිනිස්සු තමන් හිතනවා කියලා හිතාගෙන ඉන්නවලු. එතකොට 85% මිනිස්සු ගොඩක් වෙලාවට සිදුවන දේවල් ගැන හිත හිත ඉන්නවලු. ඔබ හිතන්න ඔබ කොතනටද අයිති වෙන්නේ කියලා. කමිල, ඔයාට හිතන්න පුළුවන් ඔයා කොතනටද අයිති වෙන්නේ කියලා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ජීවිතය පිළිබඳව බොහෝ දේවල් දකින්න, ජීවිතය පිළිබඳව අලුත් විදිහට හිතන්න කියලා.
මම හිතන්නේ ඩිරෝෂි ඔයා ඔය කියපු 5% ගොඩේ තමයි මම ඉන්නේ. ඉතින් ඔයා ඔය කියපු දෙයට මම තව පොඩි දෙයක් එකතු කරන්නම්. දවසක් කියන්නේ පැය 24ක් නේ ඩිරෝෂි, සීමාවක් තියෙනවා. හැබැයි ඒ සීමාව ඇතුලේ අසීමාන්තිකව හිතන්න අපට පුළුවන්නේ. අසීමාන්තිකව නිම නොවන වැඩ පටන් ගන්නත් ඔය දවසේ පැය 24 අපට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකට හොඳ ආකල්ප තියෙන්න ඕනේ, හොඳ අදහස් තියෙන්න ඕනේ. ජීවිතේ වෙනස් කරන්න පුළුවන් දැනුමක් අපට තියෙන්න ඕනේ. ඒක නිසායි ජන්මභූමි වැඩසටහන ඔස්සේ දැනුම, අවබෝධය, රසාස්වාදය මේ සියල්ල අරගෙන සෑම බදාදා දිනකම මේ විදිහට ඔබව අපි මුණගැහෙන්න පැමිණෙන්නේ. ජනභූමි වැඩසටහන පිළිබඳ අපට හොඳ ප්‍රතිචාර ලැබෙනවා සෑම දිනකම. අපි මේ ප්‍රතිචාර ලැබු හැම කෙනෙකුටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ ප්‍රතිචාර තමයි අපිව දිරිමත් කරන්නේ, අපිට ලොකු ශක්තියක් වෙන්නේ. ඉතින් ජීවිතයේ ඔබට මට අපි හැමෝටම අපිටම වෙන්නු හීන තියෙනවා. අලුත් අලුත් බලාපොරොත්තු එක්ක අලුත් හීන තියෙනවා. ඉතින් මේ හීන අතරේ මේ දවස්වල ගොඩක් දෙනෙක් බොහොම බලාපොරොත්තුෙන් ඉන්න සහ හීන දකින අවස්ථාවක් තමයි වෙනත් රටකට සංක්‍රමණය වීමේ අවස්ථාව. ඒ අතරිනුත් නව ශ්‍රීලන්තය වගේ රටකට සංක්‍රමණය වෙන්න ගොඩක් දෙනෙක්ගේ හිතේ ලොකු කැමැත්තක් තියෙනවා. සහ ඒ වෙනුවෙන් මේ දිනවල ගොඩක් දෙනෙක් කැප වෙනවා. ඉතින් අපි ඒ ගැන දන්න නිසාම ජන්මභූමි වැඩසටහන ඔස්සේ යම් ඉඩක් වෙන් කරා වීසා සහ ඉමිග්‍රේෂන් ගැන කතා කරන්න.
ඔව් කමිල, පෞගේ වැඩසටහන් කීපය තුළම අපි ඒ පිළිබඳව නොකඩවා කතා කළා. ඉතින් නවසිලන්තයට එන්න ඉන්න අය වගේම නවසිලන්තයේ දැනට ඉන්න අයට වැදගත් වීසා පිළිබඳව බොහෝ දේ අපි කතා කරා. ඉතින් ලංකාවේ සිටින අයත් අපේ හිතවතුන්, ඒ වගේම නවසිලන්තයේ සිටින අපේ හිතවතුනුත් කියපු දෙයක් තමයි ඔවුන්ට ඉතාමත්ම වටිනා තොරතුරු ලැබුණා කියන එක මේ වැඩසටහන හරහා. ඉතින් අද දවසේත් අපි ඉඩකඩක් වෙන් කරා නියමයේ පිටබඳව කතා බහ කරන්න. ඉතින් අපිත් එක්ක එකතු වෙනවා ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් තරංගා ගුණසේන මහත්මිය. ආයුබෝවන් තරංගා.
ආයුබෝවන් නිරෝෂි.
තරංගා, ජන්මභූමි වැඩසටහනේ වීසා පිළිබඳව අපි මේ කරන කතා බහට අපිට ඉතාමත්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම ඔයා හැම දෙයක්ම ඉතාමත්ම පැහැදිලිව විස්තර කරනවා කියලා තිබෙනවා. ඉතින් හැම කෙනෙක්ම ඔයාට ස්තුති කරලා තිබුණා. ඉතින් අද මුලින්ම මම ඔයාගෙන් අහන්න හිතුවා ස්කිල් ලෙවල් සඳහන් වන දැනට තියෙන ඇන්ස්කෝ ක්ලැසිෆිකේෂන් එකේ NOL එහෙමත් නැත්නම් National Occupation List එක පිළිබඳව මොකද්ද මෙහි තියෙන වෙනස කියන එක. එහිදී සිදුවලා තියෙන වෙනස්කම් මොනවද කියලා අපි දැනගන්න කැමතියි.
ඔව් නිරෝෂි, ANSCO NSSO කියන එක ඒ occupation codes අපි පාවිච්චි කරන පටන් ගත්තේ 2006 කියන ලොකු කාලයක් තිස්සේ මේක පාවිච්චි කරනවා අපි. ඉතින් ඒක නිව්සීලන්ඩ් වලටයි ඕස්ට්‍රේලියාවටයි දෙකටම වළංගු වෙබ්සයිට් එකක් ANSCO කියන වෙබ්සයිට් එක. ඉතින් occupations වලට කෝඩ් එකක් දීලා තියෙනවා, වගේම ස්කිල් ලෙවල් එකක් අනුව වර්ග කරලා තියෙනවා ඒ මොන ස්කිල් ලෙවල් එකේද කියලා. සමහර occupations ඕස්ට්‍රේලියාවට තියෙන ස්කිල් ලෙවල් එක නෙමෙයි නිව්සීලන්ඩ් වලට තියෙන. ඉතින් ඒක ඇත්තටම බලා ගන්න පුළුවන් ඒ ANSCO වෙබ්සයිට් එකට ගියාම තමන්ට තමන් ඉන්න ජොබ් එකට අදාළ ඩීටේල්ස් ටික. ඉතින් National Occupation List කියන එක ඉන්ට්‍රියුස් කරා 2024 නොවැම්බර් වල. හැබැයි ඒක තාම අපි යූස් කරන්න පටන් අරගෙන නැහැ. ඒකට ට්‍රාන්සිෂන් පීරියඩ් එකක් යනවා. එතකොට ඒක හිමීට ඒක මර්ජ් කරයි. ඉතින් මම ගොඩක්ම දැක්කේ ඒකට හේතුව විදියට 2006 ANSCO කෝඩ් එක ඉන්ට්‍රියුස් කරපු දවසේ ඉඳන් මේ වෙනකොට නිව්සීලන්ඩ් ජොබ් මාකට් එකේ ලොකු වෙනස් වීම් වෙලා තියෙනවා. ඉතින් සමහර occupations වල requirements, skill level එක එතකොට ඒවට අදාළ occupation registration ඒ වගේ details ඒ වගේ requirements වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා සමහර occupations ඉස්සර demand තිබ්බව දැන් demand නැති වෙලා තියෙනවා. ඒ වගේම ඉස්සර demand එක නැති ඒවට දැන් demand එක වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් එක්ක මේ occupation code වල වෙනස් වීම් වෙලා තියෙනවා. ඉතින් National Occupation List එකේ මම දැකපු අනිත් දේ තමයි සමහර නම් අපි කාලයතිස්සේ යූස් කරපු නම් වල title designation වල නම වෙනස් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අලුත් occupations add කරලා තියෙනවා. සමහර occupations වල skill level එක වෙනස් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අපිට ඕක හරියටම බලා ගන්න පුළුවන් වෙන්නේ ඒක effect වෙලා හරියට මේක up and running වෙනකොට. ඉතින් දැන්ට තියෙන විදිහට අපි තාම refer කරන්නේ ANSCO කියන එක මේ immigration එක එක කවද ඉඳන්ද යූස් කරන්න කියලා මේ replace කරනකම්. එතකොට ඒ ස්කිල් ලෙවල් එක අනුව දාලා තියෙන රික්වයර්මන්ට්ස් වලත් කියන්නේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන දේවල් අපිට ඉන් ඩීටේල් බලා ගන්න පුළුවන් තාම ANSCO වෙබ්සයිට් එකට ගියාම. National Occupation List කියන එකේ occupations පෙන්නනවා තාම, හැබැයි මම දැකපු විදිහට ඒකේ ඉන් ඩීටේල් නැහැ. ඉතින් තාම අපි යූස් කරන්නේ ANSCO කෝඩ් එකමයි. ඉතින් ජොබ් චෙක් එක කරද්දිත් අපි ස්කිල් මයිග්‍රේෂන් ඇප්ලිකේෂන් දාද්දිත් අපේ ඔක්කුපේෂන් කෝඩ් එක ANSCO එකේ විදියට අපි රිෆර් කළා තාම යූස් කරනවා.
ඉස්තුති තරංග, නිව්සීලන්ඩ් රෙසිඩෙන්සි එකට අප්ලයි කරද්දී ඩිපෙන්ඩන්ට් ලැංග්වේජ් රික්වයර්මන්ට් එක IELTS හෝ PTE කෙසේද බලපාන්නේ කියන එක අපි දැනගන්න කැමතියි. ඒ වගේම පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකක සිටින ඩිපෙන්ඩන්ට් කෙනෙකු ප්‍රින්සිපල් ඇප්ලිකන්ට් කෙනෙක් වන අවස්ථාවකදී ඔහුට හෝ ඇයට යුකේ වල අධ්‍යාපන සුදුසුකමක් තිබෙනවා නම් ඉංග්‍රීසි ලැංග්වේජ් රික්වයර්මන්ට් එක අවශ්‍යද කියන එක අපිට පැහැදිලි කරන්න, එහෙමත් නැත්නම් ඒක වේ ඔෆ් කරන්න පුළුවන්ද කියන එක දැනගන්න කැමතියි.
ඔව් නිරෝෂි, සෙකන්ඩරි ඇප්ලිකන්ට්ස් ලා විදියට ඉන්ක්ලූඩ් වෙන පාර්ට්නර් හෝ ඩිපෙන්ඩන්ට් චිල්ඩ්‍රන් ලා ඒගොල්ලෝ අවුරුදු 16ට වැඩි හැමෝම මීට් වෙන්න ඕන ඉංග්ලිෂ් රිකුවර්මන්ට් එක ස්කිල් කැටගරි එක ඇප්ලයි කරන රෙසිඩන්ස් වලදී. එතකොට IELTS නම් 5 තියෙන්න ඕනේ ඕවරෝල්, PT නම් 36 තියෙන්න ඕනේ ඕවරෝල්. එතකොට ඒකෙදී ඇකඩමික් කියලා නැහැ, IELTS එකේ ජෙනරල් තිබ්බම ඇති. ඉතින් ඊට අමතරව එයාලගේ කියන්නේ පොලිසි එකේ තියෙනවා ස්කිල් රෙසිඩන්ස් ඇප්ලිකේෂන්ස් වල අනිවාර්යෙන්ම ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක මීට් වෙන්නම ඕනේ කියන එක, ඉංග්ලිෂ් ස්පීකින් බැක්ග්‍රවුන්ඩ් කියන එකක් පෙන්නලා ඒක මේ වේව් ඔෆ් වෙන්නේ නැහැ. එතකොට ඒකෙදි එයාලා ඇක්සෙප්ට් කරන දේවල් ටිකක් තියෙනවා. ඒක ගැන කතා කරොත් රෙසිඩන්ස් ඇප්ලිකේෂන් වලදී ප්‍රින්සිපල් ඇප්ලිකන් ගේ සිටිසන්ෂිප් එක අනුව, ඒ කියන්නේ එයාලා දීලා තියෙනවා රටවල් කීපයක්, කැනඩා, අයර්ලන්ඩ්, යුනයිටඩ් කිංඩම්, යුනයිටඩ් ස්ටේට්ස්, ඒ වගේ රටක අවුරුදු පහක් ඒ රටේ සිටිසන් කෙනෙක් වෙලා 5 ඉයර්ස් වර්ක් කරලා ස්ටඩි කරලා පර්සනලි ඒ රටේ ඉඳලා තියෙනවා නම්, එහෙම නැත්නම් ඔස්ට්‍රේලියාවේ හරි නිව්සීලන්ඩ් වල හරි එහෙම ඉඳලා තියෙනවා නම් සිටිසන් ship පර කියන රටවල් වල ඒ අයට ඉංග්‍රීසි රිකුවර්මන්ට් එක ඇක්සෙප්ට් කරනවා. ඊළඟට තව සිනරි එකක් ඒගොල්ලෝ කියලා තියෙනවා, ඉමිග්‍රේෂන් තමයි ක්වොලිෆිකේෂන් එක නිව්සීලන්ඩ් ක්වොලිෆිකේෂන් ඔතොරිටි එකෙන් ලෙවල් 7 බැචලර් ඩිග්‍රී එකක් විදිහට ඇසස්සලා තියෙනවා නම් ඔස්ට්‍රේලියා, කැනඩා, අයර්ලන්ඩ්, නිව්සීලන්ඩ්, යුනයිටඩ් කිංඩම්, යුනයිටඩ් ස්ටේට්ස් කියන රටවල් වලින් ස්ටඩි කරලා මිනිමම් 2 ඉයර්ස් ස්ටඩි කරලා, ඒ කියන්නේ ෆිසිකලි ස්ටඩි කරලා තියෙන ඕනේ, ඔන්ලයින් ක්වොලිෆිකේෂන්ස් නෙමෙයි මේ කියන්නේ. එහෙම ඉගෙනගෙන තියෙනවා නම් ඒක NSFQ assessment එකකුත් තියෙනවා නම් අවුරුදු දෙකක් මිනිමම් ඉගෙනගෙන තියෙන්න ඕනේ. එතකොට ඒ ක්වොලිෆිකේෂන් එකත් ඇක්සෙප්ට් කරනවා ඉංග්‍රීසි රිකුවර්මන්ට් එක මීට් වෙනවා කියලා. තව සිනාරිය එකක් තියෙනවා, ඒත් නිව්සීලන්ඩ් ක්වොලිෆිකේෂන් ඔතොරිටි එකෙන් ක්වොලිෆිකේෂන් එක ඇස්සෙලා තියෙනවා නම් පෝස්ට් ග්‍රැජුවේට් ක්වොලිෆිකේෂන් එකක් විදිහට ලෙවල් 8 ඉගෙනගෙන තියෙන්න ඕනේ ඔස්ට්‍රේලියා, කැනඩා, අයර්ලන්ඩ්, නිව්සීලන්ඩ්, යුනයිටඩ් කිංඩම්, යුනයිටඩ් ස්ටේට්ස්. ෆිසිකලි ඉගෙනගෙන තියෙන්න ඕනේ 1 ඉයර්. එහෙනම් ඒ අයටත් ඉංග්‍රීස් රිකුවර්මන්ට් එක මීට් වෙනවා කියලා ඇක්සෙප්ට් කරනවා. ඉතින් ඒ සිනේරියෝස් තුන ඇක්සෙප්ට් කරනවා, සෙකන්ඩරි අපේ කියන්නේ පාර්ට්නර්ටත් ඇක්සෙප්ට් වෙනවා, එයටත් ඒ විදිහට ප්‍රූව් කරලා පෙන්නන්න පුළුවන් නම්. එහෙම නැතුව අනිත් කැටගරි වල ඇප්ලයි කරන කියන්නේ ඇමරිකාට පස්සේ රෙසිඩන්ස් පස්සේ ඇප්ලයි කරන පාර්ට්නර්ස් ලගේ රිකුවර්මන්ට්ස් අතරම වෙනස් අනිරෝෂීක වෙනම කතා කරන්න ඕන දෙයක්. ඔයා හබ් ප්‍රශ්නට ස්කිල් රෙසිඩන්ස් ඇප්ලිකේෂන්ස් වල ඇප්ලයි කරන ඕනම කෙනෙක්ට ඉංග්ලිෂ් ලැන්ග්වේජ් රිකුවර්මන්ට් එක ඒ විදිහට මීට් වෙන්න පුළුවන්. එතකොට සෙකන්ඩරි ඇප්ලිකන්ස් ලට, ඒ කියන්නේ IELTS දෙන්න, PT දෙන්න ඕන, එහෙම නැත්නම් තව ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි රිකුවර්මන්ට්ස් කීපයක්ම තියෙනවා ඒ මේ ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. වයිෆ්ට හරි අවුරුදු 16ට වැඩි ළමයි ඉන්නවා නම් රෙසිඩන්ස් එකේ ඉන්ක්ලූඩ් වෙලා ඒ අයට ඔප්ෂන් එකක් තියෙනවා නිරෝෂ IELTS යන ඉංග්‍රීසි රිකුවර්මන්ට් එක මීට් වෙන්න. ඔය ටෙස්ට් එකක් කරන්න නැතුව ESOL කියලා මේ ලැන්ග්වේජ් ඉංග්ලිෂ් ලැන්ග්වේජ් ටියුෂන් එකක් පර්චස් කරන්න පුළුවන්. ඒක ටිකක් ලොකු ගාණක් යනවා. එහෙම නැත්නම් තවත් ඔප්ෂන් එකක් තියෙනවා මේ නිරෝෂි, තමන් ඉංග්ලිෂ් රිකුවර්මන්ට් එක මීට් කර වෙන්න ඒ ටෙස්ට් එක කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි IELTS කියමුකෝ. IELTS අපි කරලා දෙනවා. හැබැයි අපි අවශ්‍ය ස්කෝ එක කියන්නේ පහ ඕන වෙනවා සෙකන්ඩරි ඇප්ලිකන්ට්, කියන්නේ පාර්ට්නර් හෝ 16ට වැඩි ළමයි. ඒ අයට ඒ 5 ස්කෝ එක ගන්න බැරි වුණොත් එයා ගන්න ස්කෝ එක අනුව ඒ ESOL වලට ගෙවන ගානේ වෙනසක් වෙනවා. අඩු කරගන්න පුළුවන්. ඒතර තමන් උපරිමෙන්ම කරලා දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් එතකොට පොඩ්ඩක් ඩිස්කවුන්ටඩ් ෆී එකක් එනවා ඒ ගන්න ස්කෝ එක අනුව.
තරංග, අපෙන් මේ ගොඩක් වෙලාවට අහන ප්‍රශ්නයක් තමයි ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයි වර්ක් වීසා එකක් හෝ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකක ඉන්න ඩිපෙන්ඩන්ට් කෙනෙක්ට නවසීලන්තයේ යම් පාඨමාලාවන් කරන්න පුළුවන්ද කියන එක. ඒ සඳහා කාල සීමාවල් තිබෙනවද කියලා. ඒත් එක්කම ඇත්තම අපි කතා බහ කරමු ඩිපෙන්ඩන්ට් විතරක් නෙවෙයි, මේන් ඇප්ලිකන්ටත් යම් කිසි අමතර පාඨමාලාවල් කරන්න පුළුවන්ද, ඒකට කාල සීමාවල් තියෙනවද කියන එක.
වර්ක් වීසා වල පෝස්ට් ස්ටඩි එහෙම නැත්නම් ඇක්‍රෙඩිටඩ් එම්ප්ලොයි වර්ක් වීසා වල ඉන්න කෙනෙක්ට ප්‍රින්සිපල් ඇප්ලිකන්ට් හරි පාර්ට්නර් හරි ඒ කවුරු වුණත් ඒ වර්ක් වීසා වල ඉන්න කෙනෙක්ට ස්ටඩි කරන්න පුළුවන් වෙන්නේ මාස 3ක කෝස් එකක් නම්, 3 මන්ත්ස් කෝස් එකක් නම්, හෝ ඊට වඩා අඩු කාලයක් ඇතුළතදී තියෙන කෝස් එකක් නම්, ෂෝට් කෝස් එකක් නම් ඇත්තටම වීසා කන්ඩිෂන්ස් මාරු කරන්න නැතුව ස්ටඩි කරන්න පුළුවන්. ඒ වගේම ඒ ජොබ් එකට අදාළ ක්වොලිෆිකේෂන් එකක් කම්ප්ලීට් කරන්න තියෙනවා නම්, උදාහරණයක් විදිහට හෙල්ත් කෙයා කියලා ගත්තොත් අපි කෙයා ගිවර්ස්ලට තියෙනවා ලෙවල් 3 ලෙවල් 4 ක්වොලිෆිකේෂන්ස් ගන්න යාලගේ පාර්ට් ඔෆ් ද ජොබ් විදිහට. හේතුව යාලගේ සැලරි ස්කේල් එක හැදෙන්නේ ඒ ක්වොලිෆිකේෂන් ගේන් කරගත්ත අයට. ඉතින් එතකොට ඒක පාර්ට් ඔෆ් ද ජොබ් රික්වයර්මන්ට් එකක් විදිහට නම් ඒ ක්වොලිෆිකේෂන් එක තියෙන්නේ එම්ප්ලොයර් ත්‍රූ ඒ කෝස් ප්‍රොවයිඩර් කෙනෙක්ට කෙනෙක් ගේ ගාව එන්රෝල් වෙලා ඒ ක්වොලිෆිකේෂන් එක කම්ප්ලීට් කරන්න. ඒ වගේ අවස්ථාවලදීත් වීසා කන්ඩිෂන්ස් වල වෙනස් කිරීමක් කරන්න ඕනේ නැහැ. හැබැයි අනිත් හැම අවස්ථාවකදී මේ කියන්නේ මාස 3කට වඩා ක්වොලිෆිකේෂන් එකක් ස්ටඩි කරනවා නම් එහෙම නැත්නම් ඒක කරන්න යන ක්වොලිෆිකේෂන් එක ටෝටලි තමන්ගේ ජොබ් එකට අදාළ නැත්නම්, ඒ කියන්නේ තමන්ට ජොබ් එකේ පාර්ට් එකක් විදිහට ඒක අදාළ වෙන්නේ නැත්නම් ඒ වගේ ක්වොලිෆිකේෂන් අතරම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ස්ටඩි ඔප්ෂන් එකකට යන්න ඕනේ. ඉතින් ඒ වගේ රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා නිරෝෂි. ඉතින් හැම වෙලේම මතක තියාගන්න ඕන දෙයක් තමයි ස්ටඩි ඔප්ෂන් එකට ගිහාම එතකොට තමන්ගේ ෆැමිලි එකත් එක්ක ඉන්නවා නම් ස්ටුඩන්ට් වීසා දානකොට පොඩක් හිතන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ ඔල්රෙඩි ඉන්න වීසාවල කන්ඩිෂන්ස් උත් වෙනස් වෙනවා. ඒත් එක්ක මොකද තමන්ගේ වීසා එකට අදාළ තව ඩිපෙන්ඩන්ට් වීසාස් එක්ක නිව්සීලන්ත වල ඇතුළේ ඉන්නවා නම් එයාගේ වීසා කන්ඩිෂන්ස් වලත් ඒ වෙනස් වෙනවා.
තරංග, ගොඩක් වෙලාවට ජන්මභූමි හරහා අපේ ශ්‍රාවකයන්ට තියෙන ඉමිග්‍රේෂන් ප්‍රශ්න निराකරණය කර දෙන්න තමයි අපි ගොඩක් වෙලාවට සූදානම් වෙන්නේ. ඉතින් ඇත්තටම මම දැනගන්න කැමතියි නවසීලන්තයේ නොමැතිව වෙනත් රටක අධ්‍යාපන සුදුසුකමක් තිබෙනවා නම් ඒ නවසීලන්තයේ තියෙන නිව්සීලන්ඩ් ක්වොලිෆිකේෂන් ඔතොරිටි එහෙමත් නැත්නම් NZQA එක හරහා ඇසස්මන්ට් එකක් කරගන්න නිවැරදි ක්‍රම
ගැන ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක්. ඉතින් ඒකේ මම ඇත්තටම මොනවද ඇසස් කරන්නේ කියනට වඩා මොනවද ඇසස් නොකරන්නේ කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. මොන වගේ ක්වොලිෆිකේෂන්ද ඒගොල්ලෝ ඇසස් නොකරන්නේ කියලා. ඒගොල්ලෝ සෙකන්ඩරි ස්කූල් ක්වොලිෆිකේෂන් ඇසස් කරන්නේ. එතකොට ඉන්කම්ප්ලීට් ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරලා නැත්නම් බාගෙට කරපු එකක් තියෙනවා නම් ඒව ඇසස් කරන්නේ. ප්‍රෝග්‍රෑම් එකක් කරලා හැබැයි ක්වොලිෆිකේෂන් එකක් ඇද්දීෙන් හම්බ වෙලා නැත්තම් ඒ වගේ ඒවත් ඇසස් කරන්නේ සමහර කාලට ඇටෙන්ඩන්ස් සර්ටිෆිකට් දෙනකොට එකට ඇටෙන්ඩ් වුණා කියලා ප්‍රූව් කරන්න ඒ වගේ දේවල් ඇසස් කරන්නේ නැහැ. සර්ටිෆිකට් ඔෆ් ප්‍රොෆෙෂන්සි කියලා අපි ඇත්තටම ලංකාවේ නිව්සීලන්ඩ් ක්වොලිෆිකේෂන් ඔතොරිටි එකෙන් අපි ගොඩක් ඇසස් කරනවා ඒ වගේ ක්වොලිෆිකේෂන්. ඒ ක්වොලිෆිකේෂන් එක විතරක් අරගෙන ෆෝම ලර්නින් අවුට්කම් එක නැත්තම් ඒ කියන්නේ ආ කරපු ට්‍රාන්ස්ක්‍රිප්ට් එක නැත්තම් ඒ ක්වොලිෆිකේෂන් ඇසස් කරන්නේ නැහැ. Work experience අපි supporting documents ඉදිරියට දැම්මා කියලා කිසිම තේරුමක් නැහැ නිරෝෂි ඒව ඇසස් කරන්නේත් නැහැ ඒගොල්ලෝ ඒව බලන්නේත් නැහැ. ඉතින් New Zealand qualification එකේ job එක ඇවිල්ලා qualification assessment එකක් විතරයි experience assessment එකක් කරන්නේ නැහැ. training කරපු ඒවා එවමකුත් නැහැ. එතකොට apprenticeship කරපු ඒවා training program එකක් නැත්නම් ඒකට කරපු ඒ වගේ qualification assess කරන්නේත් නැහැ. එතකොට professional ඔය training certificates තියෙන්නේ ඔය Microsoft certificate, Cisco ඒ වගේ දේවල් ඒව assess කරන්නේත් නැහැ. professional registration, license, මොනහරි permit ඒ වගේ driver's license ඒ වගේ දේවල් assess කරන්නේත් නැහැ. membership certificates chartered institute වලින් එහෙම නැත්නම් වෙන government bodies වලින් issue කරලා තියෙන membership certificates ඒ වගේ qualification assess කරන්නේ නැහැ. ඒවට different bodies තියෙනවා assess කරලා තමන්ගේ membership එක මොකක්ද කියලා බලාගන්න. ඉතින් ඒ දේවල් තමයි ඇසස් නොකරන ගොඩට වැටෙන්නේ. එතකොට අනිවාර්යෙන්ම ක්වොලිෆිකේෂන් එක ඇසස් කරන්න නම් ඇසස් කරන බේසික් ක්වොලිෆිකේෂන් එකක් ඒක ඇසස් කරන්න පටන් ගන්න ඇට්ලීස්ට් 400 hours ඒ ක්වොලිෆිකේෂන් එක කම්ප්ලීට් කරලා තියෙනවා නේද? ඒක ඉක්විවලන්ට් වෙනවා 10 weeks full time academic study කරලා තියෙනවා නම් ඒ වගේ ක්වොලිෆිකේෂන් එකක් ඇසස් කරන්න එතන තමයි ප්‍රධාන يعني බේසික් qualification assessment එක requirement එක. එතකොට ඒගොල්ලෝ assess කරන tertiary vocational qualification ඒ වගේ දේවල් assess කරනවා. අනිත් එක නිරෝෂි qualification assessment වලදී qualification එක අරගෙන තියෙන්නේ government affiliated බොඩි එකකින්ද කියන එකත් වැදගත්. එතකොටත් ඒගොල්ලෝ මේ කියන්නේ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් වලින් ඒ වගේ ඒවෙන් දීලා තියෙන ක්වොලිෆිකේෂන් ඇසස් කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් Toyota company එකෙන් දීලා තියෙන certificates training certificates එතකොට Kia company එකේ ගොඩාක් training දෙනවා මේ අවුරුද්ද පුරාම වැඩ කරනකොට අනේ වගේ certificates ඒ වගේ private institute වලින් private providers ලා දෙන qualification assess කරන්නේ නැහැ අතරම නිරෝෂි. එතකොට හැම වෙලේම ඒ රටේ government affiliated එකකින් issue කරපු government approval එකක් තියෙන institute එකකින් ගන්න qualification එකක් වෙන්න ඕනේ ඒ assess කරන qualification එක. ඉතින් submit කරද්දී අපි සාමාන්‍යයෙන් කරන qualification assessment තියෙනවා. එකපාරකට එක qualification එක assess කරන්නේ නිරෝෂි. ඒකත් ගොඩක් අය මගෙන් අහන දෙයක් දෙක තුනක් දාලා ඇසස් කරන්න පුළුවන් කියලා. ඒකෙදි මෙහෙම දෙයක් තියෙනවා නිරෝෂි. දැන් ක්වොලිෆිකේෂන් ඇසස්මන්ට් එක අපි මාස්ටර් එක කරනවා නම් ඊට ඉස්සෙල්ලා ගත්ත එක පාත්‍රේට මාස්ටර් වෙනකන් ඇවිල්ලා නම් ඒ කියන්නේ බැචුලර් පෝස්ට් ග්‍රැජුවේට් ඊට පස්සේ මාස්ටර් ඒ වෙනකන් ඇවිල්ලා නම් ඒ ටික අපිට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ආයේ පාත්‍රේක ඇවිල්ලා තමයි මේ මාස්ටර් එක ගේන් කරගෙන තියෙන්නේ. එතකොට යා අර කාලේ assess කර කියන්නේ qualification එක වෙනස් වෙලා නැහැ. ආයේ පාත් එකක් through ඇවිල්ලා තියෙනවා. අන්න ඒ වගේ qualification එකක් අන්තිම මාස්ටර් එක පෙන්නලා යාට අනිත් මේ bachelor එකයි post graduate එකයි ඒ ටික අපිට provide කරන්න පුළුවන්. නමුත් mainly assess කරන්නේ එක qualification එකයි ඒගොල්ලෝ. ඉතින් ගොඩක් වෙලාවට අපි අපේ requirement එක අනුව අපි qualification එක මොකද assess කරන්න කියන එක තීරණය කරගන්න ඕනේ නිරෝෂි. මොකද එක වරකට එක qualification එකයි assess කරන්න දෙන්නේ. ඉතින් අපි fee එක ගෙවන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතන්න ඕනේ කොයි qualification එකද assess කරන්න කියලා. මොකද සමහරක් වෙලාවට අපිට highest qualification එක අපිට තියෙන master එක assess කරන එක තේරුමක් නැති වෙන්න පුළුවන්. ඒ job එකේ requirement එක අනුව ඊට වඩා අඩු level එකක් නම් අපිට ඕනේ. අපිට basically ඒ qualification එක මොකද්ද කිය මොකද්ද ඕන level එක අනුව හිතා ගන්න පුළුවන් මේ qualification එක assess කරොත් හොඳයි කියන එක. එහෙම නැත්නම් අපිට උදාහරණයක් විදිහට ස්කිල් මයිග්‍රේෂන් කැටගරි එකේ අපිට හයස් පොයින්ට්ස් හම්බ වෙන්නේ මාස්ටර් එකක්. එහෙම නැත්නම් ඩොක්ටරේට් එකකදී එහෙම නැත්නම් මාස්ටර් එකකදී අපිට 5 පොයින්ට්ස් හම්බ වෙනවා. එතන මාස්ටර් එක අපි බැචලර් එක ඇසස් කළා වැඩක් නැහැ. ඒ වගේ අවස්ථාවකදී අපිට මාස්ටර් එකක් තියෙනවා නම් මාස්ටර් එක තමයි ඇසස් වෙන්න දාන්න ඕනේ. ඉතින් සමහර තැන්වලදී තව දෙයක් තියෙනවා නිරෝෂි. අපිට මාස්ටර් එක තියෙනවා IT වලින් බට් බැචලර් එක තියෙනවා accounting වලින්. එහෙම තිබිලා අපේ ජොබ් එක අපි ස්කිල් මයිග්‍රේෂන් කැටගරි එකේ දාන්නේ අපි accounting ජොබ් එකකින් නම් අපිට මාස්ටර් එක ජොබ් එකට රිලේටඩ් වෙන්නේ නැහැ. එතකොට අපි මාස්ටර් එක IT නම් අපි මාස්ටර් එක ඇසස් කරනවා හයස් පොයින්ට්ස් ගන්න. හැබැයි අපි ජොබ් එකට රිලේටඩ් ජොබ් එකට රිලේටඩ් ක්වොලිෆිකේෂන් හෝ ස්කිල් එක තියෙනවා කියලා පෙන්නන අපි ඒ ක්වොලිෆිකේෂන් ඇසස්මන්ට් එකත් කරන්න ඕනේ. ඒ ජොබ් එකට අදාළ ක්වොලිෆිකේෂන් එකත් ක්වොලිෆිකේෂන් රිකුවර්මන්ට් එකත් මීට් වෙන්න ඕන. ඉතින් ඒ වගේ තැන් තියෙනවා නිරෝෂි. අපි කොයි වෙලාවෙ කොයි මොහොතද ක්වොලිෆිකේෂන් ඇසස්මන්ට් එක කරන්න සුදුසු කියලා ඇසස් කරලා බලන්න. ඉතින් ඒ වගේමයි ග්‍රීන් ලිස්ට් එක හරහා ජොබ් වලට ඇප්ලයි කරන අයගේ තියෙනවා රිකුවර්මන්ට් වෙනමම කම්ප්ලීට් කරන්න ඕනේ. එතකොට ඒකට අපි ස්කිල් ෂෝටේජ් ලිස්ට් IQA එකක් කරන්න ඕනේ. එතකොට අපි ඔක්කියුපේෂන් කෝඩ් එක හරියට සිලෙක්ට් කරලා ෆෝර් එක්සැම්පල් අපි හිතමු මෝටර් මෙකැනික් කියලා. එතකොට මෝටර් මෙකැනික් කෙනෙක්ගේ අපි තියෙන ක්වොලිෆිකේෂන් එක අපි ක්වොලිෆිකේෂන් ඇසස්මන්ට් එක සාමාන්‍ය විදිහට පුරවගෙන යනවා. බට් එතනදී ස්කිල් ෂෝටේජ් ලිස්ට් එකේ විදිහට ඇසස් කරන්න ඕනේ කියන එක අපි ටික් බොක්ස් එක ටික් කරන්න ඕනේ. එතකොට තමයි ඒකට ගාන නෝමල් ප්‍රොසෙස් එකට වඩා වැඩි ගාණක් යනවා. එතකොට ඒක ඒ විදිහට ඒගොල්ලෝ ඇසස් කරන්න ට්‍රයි කරනවා මේක ෂෝටේජ් ලිස්ට් එකේ ජොබ් එකක් විදිහට. ඉතින් ඒ වගේමයි නිරෝෂි. තව තියෙනවා ටීචර් කෙනෙක්ට ටීචර් රෙජිස්ට්‍රේෂන් එක ගන්න ඉස්සෙල්ලා එයාගේ තියෙන ක්වොලිෆිකේෂන් එක ඇසස් කරන්නත් අවස්ථාවක් තියෙනවා. එතකොට එතනදිත් තියෙන ඔප්ෂන් එක ඒ ඇප්ලිකේෂන් එක ෆිල් කරගෙන යනකොට ඒකේ තියෙනවා ඔප්ෂන් එකක් අහනවා මේක ටීචර් රෙජිස්ට්‍රේෂන් එක ගන්නද ඇප්ලයි කරන්න කියලා. එතකොට ඒ හරි බොක්සස් ටික් කරගෙන ගියාම ඒ විදිහට තමයි ඇප්ලිකේෂන් එක ඇසස් කරන්න ඒගොල්ලෝ ට්‍රයි කරන්නේ. ඉතින් එහෙම රිකුවර්මන්ට්ස් තියෙනවා එකින් එකට වෙනස්. නිව්සීලන්ඩ් ක්වොලිෆිකේෂන් ඔතොරිටි එක හරහා IQ එකක් කරද්දි.
ඉතින් තරංග බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අදත් අපේ ජන්මභූමි වැඩසටහන සමග සම්බන්ධ වීම පිළිබඳව. අදත් අපි වීසා සහ ඉමිග්‍රේෂන් පිළිබඳව වටිනා කතාබහක යෙදුනේ ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් තරංගා ගුණසේන මහත්මියත් සමග.
තරංගට සමුදෙන ගමන් නිරෝෂි, මතක් කරන්න කැමති අපිට සවන් දෙන ඔබට අපගේ ජන්මභූමි පසුගිය වැඩසටහනක් මගහැරුණා නම් විශේෂයෙන් වීසා සහ ඉමිග්‍රේෂන් ගැන අපි බොහෝ වැදගත් දේ පසුගිය වැඩසටහන කීපය තුළ කතා කරා. ඉතින් ඔබට ඒ දේවල් මගහැරුණා නම් ඔබට පුළුවන් www.planetaudio.org.nz/jannabhoomi webpitu ඔසේ නැවත සමන් දෙන්න.
දුර ඈත රටක තනිවි සිහි වෙන හැම මොහොතක් නානේ නෙතඟට කඳුළු පිරේ එන්න හිතයි පිය මා ඔබේ කුටියට මාගේ කිරිල්ලියේ එන්න හිතයි පියමා ඔබේ කුටියට මාගේ
කමිල, අද ඉඳලා අපි හිතුවා අලුත් විශේෂාංගයක් අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම සෞඛ්‍ය පිළිබඳව අපි නිරන්තරයෙන්ම හිතන නිසා ඒ පිළිබඳව තමයි මේ විශේෂාංගය. ඉතින් සීතල සමය කියලා කිව්වහම වෛරස් ව්‍යාප්තිය ඉතාමත්ම වැඩි වෙනවා. ඉතින් එය වයස්ගත අය, දරුවන් සහ විශේෂ අවශ්‍යතාවයන් තියෙන පුද්ගලයන් සඳහා දැඩි අවධානමක් තියෙනවා. ඒ සඳහා නවසිරන්තේ සෞඛ්‍ය අංශ මගින් සීතල කාලයේ ෆ්ලූ එන්නත, එහෙමත් නැත්නම් අපි කියනවා ෆ්ලූ වැක්සිනේෂන් එක ක්‍රියාත්මක කරනවා. ඉතින් අද අපි මෙම එන්නත් කරන පිළිබඳ වැඩිදුර තොරතුරු සහ ඒ ජනතාවට ඇති වැදගත්කම පිළිබඳව කතා බහ කරන්න. ඉතින් මේ කතා බහට එකතු වෙන්නේ ඔටාහු වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂක රජින පදක්කම් ලාභී වෛද්‍ය අශෝක ඩයස් වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි, අපි අද දවසේ කතා බහ කරන්න සූදානම් වන්නේ ෆ්ලූ වැක්සිනේෂන් එක ගැන. මොකද මේ දවස්වල ගොඩක් වෙලාවට හැම කෙනෙක්ටම වැළඳෙන එකක් තමයි වින්ටර් ෆ්ලූ කියන එක. ඉතින් මේ වැක්සිනේෂන් එක ගැන කතා කරන එක මං හිතන්නේ ඉතාමත්ම කාලෝචිතයි. ඒ නිසා මං මුලින්ම අහන්න කැමති, වින්ටර් ෆ්ලූ කියන්නේ මාරාන්තික රෝගයක්ද? එතකොට ඉන්ෆ්ලුවෙන්සා රෝගියට එන්නත් රජ මගින් නොමිලේ ලබා දෙනවාද කියන එකත් මං අහන්න කැමතියි. ඒ වගේම තමයි එන්නත ලබා ගැනීමෙන් පසු මෙම රෝගය සාර්ථකව වැළැක්වෙනවද කියන එක දැනගන්න කැමතියි.
ඇත්තටම වින්ටර් ෆ්ලූ කියන්නේ මාරාන්තික රෝගයක්. ඒ කියන්නේ වින්ටර් ෆ්ලූ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා කියන රෝගයට තමයි ඒක සෙම්ප්‍රතික්ෂාට වඩා දරුණුයි. මෙම ඉන්ෆ්ලුවන්සා වලින් වසරකට 400ක් පමණ නවසිරන්තේ මිය යනවා. අපි දන්නවා 1918 දී ෆ්ලූ වසංගතෙන් 900 නවසිරන්තේ වැසියන් 9000ක් පමණ මිය ගින් තියෙනවා. අපි දෙවනි ප්‍රශ්නය බැලුවොතින් ඒකේ තියෙනවා මේ රජය ඇත්තට මේ රජෙන් එන්නත නොමිලේ ලබා දෙනවා මාස 6ක වැඩි දරුවන්ගේ සිට මෙමෙ ඉන්නත් ලබා ගන්න පුළුවන්. නමුත් නොමිලේ ලබා දෙන්නේ අවුරුදු 65න් වැඩි අයටත් නිදන්ගත රෝගීන්ටත් ගර්භණී මව්වරුන් වැනි ගර්භණී මව්වරුන්ටත් පමණයි. අනිත් අයට මුදල් ගෙවා මෙමෙ ඉන්නත ගන්න පුළුවන් අප්‍රේල් මාසේ ඉඳලා තමාගේ පවුලේ වෛද්‍යවරයාගෙන් හරි එහෙම නැත්නම් ඕනම ෆාමසියකින් ලබා ගන්න පුළුවන්. දැන් එන්නත ලබා ගැනීමෙන් පසු මේ රෝගය සාර්ථකව වැළැක්වෙනවාද කියලා දැන් ඔබතුමිය මගෙන් ඇහුවා. ඇත්තටම ඉන්ෆ්ලුවෙන්ස් වෛරස් එක වෛරස් රෝගයක්. වෛරස් රෝග රාශියක් තිබුණත් ප්‍රධාන වශයෙන් බලපෑම් සිදුවෙන්නේ වර්ග දෙකකින්. ඒ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා ඒ සහ ඉන්ෆ්ලුවෙන්සා බී වර්ග දෙක. සී කියලා එකක් තියෙනවා, ඒක මිනිසුන්ට වැළඳෙන්නේ නැති තරම්. ඩී කියන වර්ගයේ වැළඳෙන්නේ සතුන්ට පමණයි. මේන් ඒ වර්ගයේ තමයි මාරාන්තිකම රෝගයක් වෙන්නේ. නියුමෝනියා වැළඳීම නිසා මිය යෑම බහුල කාරණයක් වෙන්නේ නවසීලන්තේ මේ ඉන්ෆ්ලුවෙන්සා ඒ කියන එක. එතකොට එන්නත විදීමෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය පාලනය කරන්න පුළුවන්. එහෙම හරියටම කියන්න බෑ ඔක්කොන්ටම මේක පාලනය වෙනවද කියලා. ඒ කියන්නේ වසරින් වසර වින්ටර් ෆ්ලූ එන්නත වෙනස් වෙනවා. 2024 වසරේදී ලෝකේ සමහර රටවල තිබුණු ඉන්ෆ්ලුවෙන්සා වර්ග හතරක් 2025 එන්නතට එකතු කරලා කියනවා. ඒකට කියන අපි ක්වාඩ්‍රිවලන්ට් වැක්සින් කියලා. මේ එන්නතින් එම සබ් ටයිප්ස් හතරෙන් එකක්වත් වැළඳෙන්නේ නැහැ. නමුත් අනිකුත් සබ් ටයිප්ස් වැළඳෙන්න පුළුවන්. එහෙම වුණත් එහෙම වැළඳුණත් මේ එන්නත මගින් එම වැළඳෙන රෝගයාගේ බොහෝ රෝග ලක්ෂණ සමනය කිරීමේ හැකියාවක් මේ එන්නතේ තියෙනවා. ඒ නිසා මේ රෝගය පාලනය කරන්න පුළුවන් වෙලාවට බොහෝ වෙලාවට එම එන්නත ලබා ගැනීම.
වෛද්‍යතුමනි, එන්නත විදීමෙන් පස්සේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පාලනය වෙනවද කියන එක පැහැදිලි කරන ගමන්ම සෙම් ප්‍රතිශාව හා ඉන්ෆ්ලුවෙන්සාව අතර තියෙන වෙනස්කම පිළිබඳව අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
සෙම් ප්‍රතිශාව සහ ඉන්ෆ්ලුවෙන්සා කියන රෝග දෙක වෙනස් රෝග දෙකක්. ඒ කියන්නේ දැන් අපි සෙම් ප්‍රතිශාවට කියන්නේ හෙඩ් කෝල්ඩ් කියලා. ඒ කියන්නේ නාසය, උගුර සහ කට එහෙම ඊට අමතරව දැන් අපේ හිස් කබලේ කුහර තියෙනවනේ, වායු කුහර තියෙනවා. නාසය අපට වායු පිරුණු කුහර වගේ. අන්නේ කුහර ආශ්‍රිතව හැදෙන රෝගයක් තමයි හෙඩ් කෝල්ඩ් කියන්නේ. අපි සෙම් ප්‍රතික්ෂාව නැත්නම් එම්බිලිසාව කියන්නේ. ඉතින් ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ ඊට වඩාත් වෙනස් එකක්. එකට කියනවා අපි chest cold කියලා. ඒක පපුව පෙනහැල්ල ආශ්‍රිතව හැදෙන රෝගයක්. ඒ නිසා ඒකෙන් ඇති වෙන්නේ දැන් පෙනහල වල තියෙනනේ වායු කුටි. ඒ කියන්නේ දැන් අපි හුස්ම ගන්නකොට ඒ වායු කුටි වලට තමයි අපේ ඔක්සිජන් හුමාරු මධ්‍යස්ථානයක් වෙන්නේ. ඔක්සිජන් අරගෙන කාබන් ඩයොක්සයිඩ් එලියට් පිට කරන්නේ ඒ වායු කුටි වලින්. එවැනි වායු කුටි මිලියන 600ක් පමණ එක පෙනහැලක පෙනහැල වල තියෙනවා. මිලියන 600ක් පමණ. එතකොට මේ ආසාදනය එතනට ඇති වුණාම, නියුමෝනියා ආසාදනය ඇති වුණාම ඒ විස බීජය ගිහිල්ලා එතනට ගමන් කරනවා අපේ සුදුවන් රක්තාණු. ඒගොල්ලෝ තමයි අපේ ලේවල ඉන්න හරියට පොලිස් කාර්යය වගේ. ඒක ආරක්ෂිත සෛල. ඒව ගිහිල්ලා පටන් ගන්නවා යුද්ධයක් ඇති වෙනවා එම විස බීජයයි අපේ සුදුවන් රක්තාණු අතර. එවිට එකකුත් නොයෙකුත් ද්‍රව්‍ය ඒ මගින් පිට වෙනවා. ඒ කියන්නේ මේ දියර වගේ ද්‍රව්‍යයක් පිට වෙනවා. ඒ වයින් එකට අපි කියනවා ඉන්ෆ්ලමේටරි සුප් එකක් ඒක. ඒකෙන් පිරුණායින් පස්සේ ඒ වායු කුටුවල කුටි වතුර වගේ එම දියරෙන් පිරුණාට පස්සේ හරියට අපි වතුරේ ගිලුණු අයුග්‍ය තත්වයකට පත් වෙනවා. එහෙම පත් වෙලා තමයි රෝගීන් මිය යන්නේ. එතකොට අපිට අර ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් දෙක මාරු කර ගැනීම හුමාරු කර ගැනීම අවස්ථාව නැති වෙනවනේ වතුර පිරුණාම හරියට අපි දිය ගිලුණා වගේ. එතකොට ඒක සෙම් ප්‍රතික්ෂා හැදිනකොට එහෙම වැඩෙන් තියෙන හුඟක් අඩුයි ප්‍රස්තාව. ඒක නිසා තමයි අපි වින්ටර් ෆ්ලූ එක මාරාන්තිකයි කියලා කියන්නේ. සෙම් ප්‍රතික්ෂාව හැදුනහම අපිට ඉතාමත් අදින් උණක් එන්නේ නැහැ. ඒකෙදි ඉසර දේනවා, නාහෙන් සොටු දියර ගැලීම් වගේ දේවල් වෙනවා. නමුත් ඉන්ෆ්ලුවෙන්සා වුණේ එහෙම නෙමෙයි. එක පාරටම 40ට පමණ සෙන්ටිග්‍රේඩ් 40ට පමණ උණ ගන්න පුළුවන් කිසි එකම පාරට. ඒක ගත්තාම අපිට හුස්ම ගැනීම අමාරු වෙනවා. හුස්ම ගැනීම අමාරු වෙනකොට කතා කරන්නත් බැහැ. එක දිගට එක සෙන්ටෙන්ස් එකක් සෙන්ටෙන්සස් දෙක තුනක් එක දිගට කතා කරන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මුළු ශරීරයේ අධික වේදනාවක් හැම මස් පිඩුවකම වේදනාවක් ඇති වෙනවා. හරියට අපිට ගහලා තරලා දැම්මා වගේ අපිට ඇඳෙන් බහින්න හිතෙන්නේ නැහැ. ඇඳේමයි ඉන්න හිතෙන්නේ. පුදුම ඇඟට අමාරුවක් දැනෙනවා. කන්න බැරි වෙනවා, වතුර බොන්න බැරි වෙනවා, කිසිම පිරියක් නැහැ. මේ අර එක 40කට ලුණ ගත්තාම හිතා ගන්න පුළුවන් නේ කෙනෙකුට කොච්චර අමාරුද කියලා. ඉතින් මේ වගේ දේවල් ලක්ෂණ තියෙනවා නම් ඔබ වහාම වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕන. ඒ කියන්නේ ඒක වහාම ප්‍රතිකාර කරගතිය යුතුයි ඉන්ෆ්ලුවෙන්සා රෝගය හැදුනහම. නමුත් මේ සාමාන්‍ය සෙම් ප්‍රතික්ෂාව එහෙම නෙමෙයි. සෙම් ප්‍රතික්ෂාව තියෙන රයිනෝ වෛරස් කියන එක. ඒක ඉන්ෆ්ලුවෙන්සා වෛරස් එක නෙමෙයි. ඒකට හේතු වෙන්නේ ම රයිනෝ වෛරස් කියන වෛරස් එක. මේක ඉතින් සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න වයස්ගත පුද්ගලයින්ට ගැඹුරු නියුමෝනියා ඇති කරන්නේ නැහැ. නමුත් ජීව ශක්තිය අඩු ළමයින්ට හරි අනිත් සෞඛ්‍ය තත්ත්වයන් තියෙන අයට නියුමෝනියා හැදෙන්න බැරිකමක් නැති බවත් නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් කියන්නේ NIH කියන ආයතනය පෙන්වා දෙනවා එහෙම බැරිකමකුත් නැහැ කියලා. ඒක නිසා අපි වෛද්‍යවරයෙක් හම්බෙලා මේ දෙක වෙන් කරගන්න ඕන. අරගන්න බලන්නේ එක්ස්රේ එකක් ගත යුතුමයි. ඒක වෛද්‍යවරයෙක් තමයි නිගමනය කරන්නේ එම රෝගියාට එක්ස්රේ එකක් ගන්න අවශ්‍යද නැද්ද කියලා. ඒ කියන්නේ අපිට ඒක දෘෂ්ටමානව අපිට පේනවා ඒ කෝෂවල ඉන්ෆර්මේෂන් එකක් තියෙනවද නැද්ද කියලා එක්ස්රේ එකක් ගත්තහම. මං කෙටියෙන් කියන්න පුළුවන් මේ මෙච්චරට කතා කරපු දෙවයි සමරියක. දැන් අපි දන්නවා ඉන්ෆ්ලුවෙන්සා කියන පුද්ගලයන් අතර ඉතාමත් එක් වෙන්න පුළුවන් වෛරස් එකක්. ඒක පැතිරෙන ආකාරය පුද්ගලයෙන් අනිත් පුද්ගලයකට ඉතා එක්මනින් පැතිරෙන නිසා ස්පර්ශය හරහා හෝ ගුවනේ ඇති ජලවාෂ්ප හරහා මේක හේතු වෙන්න පුළුවන්. ඒකට පුද්ගලයන් සමග ඍජු සම්බන්ධතාවය තියෙනකොට වැඩි වෛරසයක් ඇති මතු පිටවල ස්පර්ශ කිරීමෙන්.
වෛද්‍යතුමනි, දැන් තමයි මං හිතන්නේ අපේ ශ්‍රාවකයන්ට වැදගත්ම පිළිතුර අවශ්‍ය වන්නේ මේ රෝගය වැළඳුනාට පස්සේ රෝගියෙක් අනුගමනය කළ යුතු විශේෂ කාරණා මොනවද? ඒ වගේම තමයි මේ දේ හැදෙන කලින් සාමාන්‍යයෙන් මොන වගේ දේවල්ද අපි කරන්න ඕනේ කියන එක දැනගන්න කැමතියි.
ඔව්, ඇත්තටම මෙම රෝගය වැළඳුනාට පස්සේ අපි අනුගමනය කළ යුතු විශේෂ කාරණා වගේම ඒක හැදෙන්නේ නැති වෙන්න අපි කළ යුතු දේවල්ත් අපි සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රතික්ෂාවට හේතු වන මේ වෛරසය මතුපිට ඕනම මතුපිටක පැවතින්න පුළුවන් පැය 24ක් දක්වා කාලයක් පමණයි. ඉන්ෆ්ලුවෙන්සා වෛරස් රෝගය පැය 24 සිට 48 දක්වා තියෙන්න පුළුවන්. දෙවර්ගයේම වෛරස ඝන පෘෂ්ඨයෙන් කියන්නේ දැන් අපි මේසයක් ගත්තොත් එහෙම නැත්නම් අපේ කම්පියුටර් එකේ කීබෝඩ් එක ගත්තොත් ඒවයි තියෙන පුළුවන්, දිගු කාලයක් තියෙන පුළුවන්. රෙදි හරි කඩදාසි මත නම් ඒව ඉක්මනින් විනාශ වෙලා යනවා. ඒක නිසා අපි කීබෝඩ් පාවිච්චිදී හරි පරිස්සම් වෙන්න ඕන. කෙනෙක් පාවිච්චි කළා තව කෙනෙක් ඒ කීබෝඩ් එක පාවිච්චි කරනවා නම් ඒක යාගෙන් හැදෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. අපි මේ හැදුණු කෙනෙක් නම් එක ටිෂු පේපර්ස් විතරම පාවිච්චි කරන්න ඕන නාසයේ පියදමන්න මුහුණු ආවරණ අපි දැන් කොවිඩ් වසංගතයෙන් පස්සේ හුවක් අය පුරුදු වෙලා තියෙනවා මුහුණු ආවරණයක් පළඳින එක බොහොම හොඳයි. අපි කොවිඩ් වලටත් ප්‍රථමයෙන් අපි දන්නවා ජපානයේ වගේ රටවල් වල දැන් ප්‍රතිසාර හැතුනේ පාට බයින් නැහැ මුහුණු ආවරණයක් නැතුව. දැන් එහෙම ක්‍රමය දැන් හැම ලෝකෙ පුරාම ප්‍රචලිත වෙලා තියෙනවා. ඒක හරි හොඳ දෙයක්. ඒක නිසා අපි සැනිටයිසර් පාවිච්චි කරන පුරුදු වෙලා තියෙනවා අත පිය දාගන්න. ඒ වගේ කරන්න නුවතර පානය නුවතර හුමාලය භාවිත කරනවා නම් ඒකත් හොඳයි. සෙම් ප්‍රතික්ෂා රෝගයම වැළඳී ඒක රෝගය පැතිරීම වැළැක්වීමට හුඟක් උනන්දු වෙන්න ඕන. වින්ටර් ෆ්ලූ රෝගය හැදුණු රෝගය ඉතාමත් පරිස්සම් වෙන්න ඕන. තමන් වැඩි අවධානයක් යොමු කරන්න ඕන. අනිත් ඒක බොහොම බොවීම වැළැක්වීමට ඉඩ නොදෙන්න.
වෛද්‍යතුමනි, ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක ජන්මභූමි හරහා එකතු වුණාට. මව කියන්නේ සරල වචනයක් වුණාට ඒ වටිනාකම හා අර්ථය ඉතාමත්ම අසීමිතයි. මවක් කියලා කියන්නෙම ආදරය, ආරක්ෂාව, කැපවීම, තම ආදරණීයන්ට ලබා දෙන කෙනෙක්. ඇත්තටම මවගේ භූමිකාව ඉතාමත්ම වටිනා දෙයක්. මවක් වීම සරල වැඩක් නොවන අතර එය බොහෝ අභියෝග සහ කැපවීම කරන ජීවිතයක් විදිහටයි දකින්න පුළුවන් වෙන්නේ. පහුගිය 11 වෙනිදා මව්වරුන්ගේ දිනය තිබුණා. ඒ නිසාම අපි හිතුවා මව, නැගණිය, සහෝදරිය, මිත්තණිය කියන ඒ සියලු චරිත ගැබ්බුණු ඒ ගැහැණිය පිළිබඳව කතා බහ කරන්න. ඉතින් මේ පිළිබඳව කතා කරන්න අප සමග එකතු වන්නේ මනෝවිද්‍යා උපදේශිකා නීතිඥ නදීපා රණසිංහ මහත්මිය.
ඔව්, පහුගිය කාලෙත් අපි දැන් අම්මාවරුන්ගේ දිනයත් එක්ක අම්මලා ගැන කතා කරපු නිසා ඉතින් මේ ප්‍රශ්නේදිත් අම්මා කෙනෙක්ගේ භූමිකාව කොහොමද සමාජයට බලපාන්නේ කියන එක පිළිබඳව මට අදහසක් තියෙන. ඒක ඇත්තටම මේ ඒක අතිශය තීරණාත්මක බලපෑමක් තමයි අම්මා කෙනෙක්ගේ සමාජයට වෙන්නේ. මොකද අම්මා කෙනෙක් හරහා දරුවෙක්ට සිද්ධ වෙන බලපෑම, ඒ දරුවාගේ අනාගතේට දරුවාගේ පරම්පරාවට මේ සිද්ධ වෙන බලපෑම, ඒක සමාජයටම බලපානවා, ඒක අපේ අනාගතයටම බලපානවා, සමස්ත රටක සමාජයක අනාගතයට බලපානවා. ඉතින් මොකද දරුවෙක් ඉපදෙන්නේ අම්මා කෙනෙක්ගේ අධිරාජ්‍යයක. මේ ගර්භාෂය කියලා කියන්නේ දරුවෙක් මේක ආවට පස්සේ මේ අම්මගේ අධිරාජ්‍යය වගේ වැදහැමා හරහා අම්මගේ ආතතිය, අම්මගේ මානසිකත්වය, අම්මගේ චිත්තවේග පවායි ස්ට්‍රෙස් රෙස්පොන්සස් දරුවට බලපානවා. ඊළඟට දරුවට දැනෙනවා. එතකොට දරුවගේ චිත්තවේග ක්‍රියාකාරීත්වය, දරුවගේ ඉමුන් සිස්ටම් එකට හැම දෙයකටම ඒක බලපානවා. ඊට පස්සේ දරුවා එළියට ආවට පස්සේ වුණත් දරුවගේ බ්‍රේන් ඩිවලොප්මන්ට් එකට, දරුවගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක හැදෙන්න, මොකද දරුවගේ ප්‍රෝග්‍රෑම් එක හැදෙනවනේ. දරුවා මොන වගේ කෙනෙක්ද, එයා කන්නේ මොන වගේ දෙයක්, කොච්චර කරුණාවන්තද, එයා මොන වගේ චරිතයක්ද කියන එක පවා හැදෙන්නේ අම්මගේ මේ ඇසුර බලපානවා. මොකද අම්මා කනබොන විදිහ, අම්මා හැමතිස්සම ෆෝන් එකේද ඉන්නේ, අම්මා මොන වගේ චරිතයක්ද, අම්මට හැමතිස්සම කේන්ති යනවද, අම්මා උරවගෙනද ඉන්නේ, අම්මා කතා කරන ටෝන් එක මොකද්ද, ඒවත් එක්ක තමයි දරුවගේ මේ දරුවත් හැදෙන්නේ, දරුවගේ චරිත ලක්ෂණ හැදෙන්නේ. ඉතින් අම්මා කෙනෙක්ගේ අධිරාජ්‍යයක ඉපදෙන දරුවෙක්, ඉතින් ඒ දරුවට දරුවගේ මුළු අනාගතයටම, ඇත්තටම දරුවගේ මුළු ජීවිතයටම අම්මව අනිවාර්යෙන් බලපාන. ඒ කියන්නේ සමාජයට ඒක බලපානවා කියන එක. ඉතින් ඒ නිසා අර අම්මලා මානසිකව නිරෝගී නැත්තම්, අම්මා තාම අම්මගේ අතීතයේ සූපත් කරගෙන නැත්තම්, අම්මා තාම අම්මගේ අතීතයෙන් ආපු තුවාල සනීප කරගෙන නැත්තම්, අම්මා සූපත් නැත්තම් දරුවට ඒක ලොකු වදහිංසාවක් බවට පත් වෙනවා. ඉතින් ඊට පස්සේ මොකද දරුවා ඉපදින්නේ අම්මගේ අධිරාජ්‍යයේ. දරුවට තේරෙන්නේ නැහැ එතනින් එහාට කොහොමද ඒක කඩාගෙන යන්නේ කියලා. එතකොට එයා හරියට අසරණ වෙනවා. ඒ ළමයි තරුණ වෙලා ටීනේජර් කෙනෙක් වුණාට පස්සේ වුණත් ඊට පස්සේ වැඩිහිටියෝ වෙලා එහෙම අසරණ වෙච්ච දරුවෝ මේ අවුරුදු 40-45 දරුවෝ පවා මට මුණ ගැහිලා තියෙනවා, කතා කරලා තියෙනවා. ඉතින් ඒක හරියම කනගාටුවට කාරණයක්. මොකද අර මේ අම්මලත් පව්, මොකද අම්මලත් දන්නේ නැහැ, මොකද මානසික සෞඛ්‍ය සහ මේ දේවල් සම්බන්ධයෙන් අපේ ලංකාවේ තිබුණු ඒ අවේනස් එක හරි අඩුයි. අදරත් තාමත් අඩුයි ඇත්තටම. මොකද තාමත් කවුන්සලර් කෙනෙක් ගාවට ගිහිල්ලා කතා කරන්න සමහරක් අම්මල දරුවන්ට දෙන්නෙත් නැහැ ලැජ්ජයි කියලා. ඉතින් අම්මල යන්නෙත් නැහැ, ඒගොල්ලෝ විශ්වාස කරන්නෙත් නැහැ ඕවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ ලොකු අපිට පේන්නේ නැති ලොකු ව්‍යසනයක් තියෙනවා මේ දෙමව්පියන් විශේෂයෙන්ම අම්මා අම්මා මානසික වැටුනොත් අම්මට හොඳ නිරෝගී මනසක් තිබුණ නැත්නම් අම්මගේ thinking එක පිරිහිලා නම් අම්මගේ සිතන පතන විදිහ පිරිහිලා නම් දරුවන් සහ මුළු සමාජයක්ම අතිවිශාල කඩාවැටීමකට ලක් වෙනවා. ඉතින් ඒක ගැනත් අපි අනිවාර්යයෙන්ම ඇඩ්‍රස් කරන්න ඕනේ දෙයක්. අම්මා කෙනෙක් විදිහට ජීවිතේ හැමෝම අභියෝග සාර්ථකව ජය ගන්න නම් ඇත්තටම පළවෙනිම දේ, ඒ කියන්නේ පළවෙනිම දේ ඇත්තටම ගත්තොත් අම්මා කෙනෙක් වෙන්න ගන්න ඩිසිෂන් එකම ඇත්තටම ලොකු අභියෝගයක්. මොකද සාමාන්‍ය ගැහැණියකට වඩා අර අම්මා කෙනෙක් වෙනවා කියන එක ඒ ගන්න ඩිසිෂන් එකම ඇත්තටම හරිම හොඳට හිතලා බලලා ගන්න ඕන ඩිසිෂන් එකක්. ඒක ගත්තට පස්සේ මම අර කිව්වා වගේ අපි අපේ අධිරාජ්‍යයේ දරුවෙක්ව ගන්නවා කියලා කියන්නේ ඊට පස්සේ දරුවගේ මුළු ජීවිතයටම අපි බලපෑම් කරනවා. අපි හිතන්නේ මේ බලපෑම් කරන්නේ කවරේ අම්ම කෙනෙක් කියන ප්ලානේ මම නම් ඔය දරුවන්ට බලපෑම් කරන්නේ නැහැ කියලා. මම මේ කතා කරන්නේ සයන්ටිෆිකලි සිද්ධ වෙන දෙයක්, බයොලොජිකලි සිද්ධ වෙන දෙයක්. ඒක අපි හිතලා කරන දෙයක් නෙමෙයි, ඒක සබදාහමේ සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒක අපි හිත හිත කරන්නේ නැහැ. හරියට අපි හાર્ට් බීට් එක අපි හිත හිත හાર્ට් බීට් එක මේ අපි ඔපරේට් කරන්නේ නැහැනේ. ඒ වගේ තමයි ඒ වගේ සිත් ඔටෝමැටිකලි සිද්ධ වෙන දෙයක්. ඉතින් අපිට ඒ වගේකින් පැහැර හරින්න බෑ. අපිට ඒ දේවල් එහෙම නෑ කියලා කියන්න බෑ. ඉතින් දරුවෙක්ට අපි සමහර අම්මලා ඉන්නවා දරුවන්ට දොස් කියනවා. දරුවන්ට චෝදනා කරනවා. හැබැයි අම්මලා දන්නේ නැහැ මේ අම්මලාම හදපු අම්මලාගේ අධිරාජ්‍යය තියාගෙන ගොඩනගපු කෙනාට නේද මේ දොස් කියන්නේ කියලා. මොකද දරුවන්ම අපි තමයි සිට 100ක් මේගොල්ලන්ව හදන්නේ. ඉතින් ඒ නිසා මේ අභියෝග ගොඩාක් තියෙනවා අම්මා කෙනෙක්ට. හැබැයි ඒ අභියෝග ජය ගන්න කලින් අම්මා විසින් අම්මව සුවපත් කරගෙන ඉන්න ඕනේ. අම්මගේ අතීතේ සිද්ධ වෙච්චි ප්‍රශ්න තියෙනවා නම් කම්පැනි එකදපු සිදුවීම් තියෙනවා නම් එයාගේ ජීවිතය, ඒතර එයා ආදරය ගැන, එයා විවාහ ජීවිතය ගැන, මිනිස්සු ගැන දරන ආකල්ප, ඒ හැම දෙයක්ම අර තුවාල වෙච්ච තැනකින් එනවා නම් ඒක ලොකු බලපෑමක් දරුවන්ට වෙනවා. ඒ දරුවන්ගේ මානසිකත්වයට බලපානවා. ඒ මානසිකත්වේ නිසා ආයමත් අම්මට ස්ට්‍රෙස් එකක් එනවා. ඉතින් ඔහොම ඕකර ටොක්සික් ලූප් එකක් වගේ යන්න පුළුවන්. ඒ නිසා පළවෙනිම දේ අම්ම කෙනෙක් වෙන්න හිතන කෙනෙක් ඉන්නවා නම් එයා අනිවාර්යයෙන්ම තමන්ගේ අතීතයේ සිද්ධ වෙච්චේ ආලේ දේවල් එක්ක ඒ තියෙන වේදනාවල්, ඒ තියෙන අත්දැකීම්, අපිගත්තු ලර්නින් තියෙනවා නම් ඒව අන්ලර්න් කරගෙන තමන්ව සූපත් කරගෙන ඉන්න ඕනේ. අම්මා කෙනෙක් උනාට පස්සේ නම් ඒක කරන්න උත්සාහ කරන්නේ. එහෙනම් ඒත් කමක් නැහැ, පරක්කු නැහැ ඔබ. දරුවා කීයේ උනත් කමක් නැහැ. ඔබට පුළුවන් ඔබව සූපත් කරගන්න. හොඳ මනෝ උපදේශකවරියක් වරේක් බහුමුණ ගහිලා අම්මට පුළුවන් තමන්ව සුවපත් කරගන්න. ඇත්තට මේක අම්මයි තාත්තයි දෙන්නම කරන්න ඕනේ දෙයක්. නමුත් අම්මා විශේෂයි. මොකද අම්මා විශේෂයි, අම්මා නම් දරුවොත් එක්ක ඉන්නේ. හැබැයි හැමතිස්සේ තාත්තා නම් දරුවොත් එක්ක ඉන්නේ, තාත්තා විශේෂයි. මම මෙතනදී උපකල්පනය කරනවා දරුවොත් එක්ක පොඩි කඳලම අම්මා ළඟ ඉන්න අම්මා කෙනෙක් කියලා හිතලා තමයි. මොකද මේ අම්මා ගැන විශේෂයෙන් මහන් නිසා කියන්නේ, නැත්නම් තාත්තලා ගැනත් එහෙම දේවල් කියන්න තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. නමුත් අම්මා කෙනෙක්ට ඒක ඒ වගකීමෙන් පැහැර හරින්න බෑ. ඉතින් තමන්ව සුවපත් කරගන්න එක, ඊළඟට ඇත්තටම තමන්ගේ හොඳ බවුන්ඩරිස් හදාගන්න එක. මොකද දරුවා කියලා කියන්නේ වෙන පුද්ගලයෙක්, මම වෙන පුද්ගලයෙක්. මට ඕනි ඕනි හැම විදිහටම දරුවා වෙනස් කරන්න හෝ දරුවගෙන් දේවල් බලාපොරොත්තු වෙන්න බෑ කියන එක. මොකද අම්මලා ගොඩක් වෙලාවට අනේ දරුවා තමයි මගේ ජීවිතේ කියලා ඒ කියන දෙයින්ම අපි සමහර වෙලාවට අපි බවුන්ඩරිස් නැති කරගන්නවා. දරුවාගේ බවුන්ඩරිස් කඩලා දානවා. දරුවත් අනේ අම්මා තමයි මගේ ජීවිතේම කියන එක හරහා දරුවා බවුන්ඩරිස් නැති කෙනෙක් බවට පත් කරන්න පුළුවන් අපි විසින් ඒවට දෙන ප්‍රතිචාර හරහා. නමුත් දරුවා ටික ටික ලොකු වෙද්දී මේ අපේ අධිරාජ්‍ය න්‍යාම ටික ටික අයින් කරලා පුතේ ඔයා වෙන කෙනෙක්, ඔයාට වෙන ආසාවල් තියෙනවා, ඔයා ජීවිතේ දිහා බලන විදිහ වෙන විදිහකට ඔයාට බලන්න පුළුවන්. මගේ ඇහිම් ඔයා ලෝකේ බලන්න ඕනේ නැහැ. ඒ වගේම දරුවාගේ ඇහිම් අපි ලෝකේ බලන්න ඕනේ නැහැ. අපි අපේ බවුන්ඩරිස් හදා ගන්න ඕනේ. විශේෂයෙන්ම අම්මා දරුවාගේ බවුන්ඩරිස් හදන්න අවශ්‍ය නැහැ කටින් කියලා. හොඳ බවුන්ඩරිස් තියෙන, හොඳ හෙල්දි බවුන්ඩරිස් තියෙන අම්මා කෙනෙක් නම්, ඒ කියන්නේ අම්මට ඒ අම්මගේ ඉමෝෂන්ස් සහ සිතිවිලි වෙන් කර ගන්න හැකියාවක් තියෙන, අම්මට අම්මගේ මානසිකත්වය පාලනය කර ගන්න පුළුවන් හැකියාවක් තියෙන, අම්මට තව කෙනෙක් අනේ මට මේක කරන්න බෑ, මට මහන්සි, මම මේක කරන්නේ නැහැ, මට මේක එපා, නෑ බෑ එපා කියන්න පුළුවන් හැකියාවක් තියෙන. මොකද සමහරක් අය අනේ හරි නෑනේ කියලා මොන හරි දෙයක් කරලා දෙනවා. අනේ හොඳ නෑනේ, ඒගොල්ලෝ මොනවා හිතයිද දන්නේ නැහැ කියලා දේවල් කරලා දෙනවා. ඒ කියන්නේ ඒ අම්මට හොඳ බවුන්ඩරි එකක් නැහැ. හොඳ බවුන්ඩරිස් කියන්නේ හෙල්දි බවුන්ඩරිස් නැහැ. හෙල්දි බවුන්ඩරිස් නැති වුණාම වෙන්නේ අම්මා දරුවන්ට බවුන්ඩරිස් ගැන උගන්වන එක තේරුමක් නැහැ. දරුවෝ ඉගෙන ගන්න බලාගෙන ඉඳලා දරුවෝ ඉගෙන ගන්න අම්මලා කියන වචන වලින් අම්මගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලින් දරුවෝ ඒවා බ්‍රේන් දරුවෝ හිතලා ඉගෙන ගන්නවා නෙමෙයි බ්‍රේන් එකේ ඒවා ලර්න් කරනවා. අර ඇස් දෙකක් කියලා තියෙනවනේ දෙකක් ඒගොල්ලන්ට පේනවා ඒක කැමරා දෙකක් වගේ. ඒකෙන් තනිකරම දත්ත මිලියන ගණන් තප්පරයකට ගන්නවා. ඒ ගන්න දත්ත ප්‍රොසෙස් කළා තමයි බ්‍රේන් එක ඇතුලේ ওই ටික ඔක්කොම අර කනෙක්ෂන්ස් හදාගන්නේ. ඉතින් ඇත්තට මේ දේවල් හිතලා කරන දේවල් නෙමෙයි. ඒව ඔටෝමැටිකලි අර මම කියව අර හાર્ට් එක බීට් කරන බීට් වෙනවා වගේ ඒ දේවල් සිද්ධ වෙන දේවල්. හැබැයි මේ සයන්ස් එක අපි දැනගෙන ඉන්නවා නම් ඇත්තටම අපිට පුළුවන් මේක කන්ට්‍රෝල් කරගන්න. ඒ කියන්නේ මම මාව සූපත් කරගන්න එක කොච්චර වැදගත්ද කියන හිතාගෙන ඉගෙනගෙන මේක අපිව සූපත් කරගන්න. ඒ නිසා අම්මා කෙනෙක්ගේ විශේෂයෙන්ම අම්මා කෙනෙක් විදිහට ජීවිතේ අභියෝග සාර්ථකව කරගන්න ඒක අතිශය වැදගත්. මොකද මේක ඔෆිස් එකකට ගියත් එහෙම බලපානවා. ආර්ථිකය සම්බන්ධයෙන් කරුණු කාරණාවල තීරණ ගන්න තමන්ගේ බවුන්ඩරිස් තමන්ගේ මානසිකත්වයේ තමන්ගේ ඩිසිෂන් මේකින් වලට මේක බලපානවා. එතකොට අම්මා කෙනෙක් කොච්චර මානසිකව අර හොඳ ක්ලැරිටි එකක් තියනවද, ක්ලියර් දෙයක් ගැන හිතන්න පුළුවන්ද, තමන් හොඳ බවුන්ඩරිස් තියනවද, අම්මට හොඳ ආත්ම ශක්තියක් තියනවද, අම්මා සතුටින්ද ඉන්නේ, අම්මා පොසිටිව් දෙයක් දිහා බලනවද, අම්මා කොච්චර ඒ සතුටින් ඉන්නවද කියන කාරණේ මත තමයි අම්මට කොච්චර හොඳට අභියෝග ජය ගන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් අභියෝග ජය ගන්න නම් ඒක අංක 1. ඒක අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් මොකද ගොඩක් අය හිතනවා මේ අම්මා මොනවාරි කාගෙන කරගෙන ඉවසගෙන දුක දරාගෙන ගිහිල්ලා මුණ දුන්නම ඇත්තටම දරාගන්නවා කියන කියන්නේම හිතන්න අපේ ඇඟේ තුවාලයක් ආම්පි තුවාලේ වේදනාව දරාගෙන ගිහිල්ලා වැඩ කරනවා. අපි තුවාලෙත් සනීප කරගන්නේ එතකොට මම තුවාලයක් නෑ වගේ හැසිරීම අරහා කවදාවත් කියන්න බෑ ඒ තුවාලේ වේදනාවක් නැහැ කියලා සහ ඒ තුවාලෙන් අපේ ශරීරයට බලපෑමක් නැහැ කියලා. ඉතින් අර අපිට තුවාල නැහැ කියලා හිතාගෙන ඒවා බොරුවට වහගෙන ඒවා නැහැ වගේ හැසිරෙනවට වඩා තුවාල සූපත් කරගන්න එක, මගේ බවුන්ඩරිස් හදාගන්න එක, හෙල්දි විදිහට හැමදේම හදාගන්න එක තමයි අම්මා කෙනෙක්ගේ ලොකුම වගකීම, ලොකුම කාර්යභාරය. ඒක හරිම ඉම්පෝර්ටන්ට් දෙයක්. ඉතින් අම්මලට ලබා දෙන්න පුළුවන් හොඳම උපදෙස, දැන් මමත් අම්මා කෙනෙක්. එතකොට මම ඒ දෙන උපදෙස මමත් මගේ ජීවිතයේ කරන දෙයක්. ඒකෙන් මම හැමතිස්සෙම හිතන්නේ අපි අම්මලා වුණා කියලා නැහැ, අපි අනිවාර්යෙන්ම අපේ ජීවිතේ අපි එන්ජොයි කරන්න ඕනි. ඒ වගේම මගේ ජීවිතය සහ මගේ දරුවගේ ජීවිතය කියන එක වෙන් කරගන්න ඕනි. මගේ හස්බන්ඩ්ගේ ජීවිතයත් වෙන් කරන්න ඕනි. අපි අම්මලා කියලා දරුවවත් කන්ට්‍රෝල් කරනවා, හස්බන්ඩ්වත් කන්ට්‍රෝල් කරනවා, ඔක්කොම අපේ කන්ට්‍රෝල් එකේ අරගන්න අපි හුරු වෙනවනේ. විශේෂයෙන්ම ආසියාවේ කාන්තාවන් හුරු වෙනවා. මොකද අපි අත්තම්මලව අපි අම්මලව අපි දකිනවා ඒගොල්ලෝ මැනේජ් කරනවා දේවල්. ඉතින් අපිත් පුරුදු වෙනවා අර මැනේජ් කරන එකට එහාට ගිහිල්ලා පොඩි කන්ට්‍රෝලිං පවර් එකකුත් අරගෙන මේව කරගෙන යන්න. ඉතින් ඒක හරිම අන්හෙල්දි. මැනේජ් කරတာ කමක් නැහැ. අපි ඔෆිස් එකක උනත් මැනේජර් කෙනෙක් වගේ මැනේජ් කරනකොට එයා මගේ කියලා හිතලා නෙමෙයිනේ මැනේජ් කරන්නේ. අපි ඒක හෙල්දි විදිහට මැනේජ් කරනවා. දැන් ගෙදර එහෙම නෙමෙයි, හස්බන්ඩ් මගේ, මගේ දරුවෝ මගේ කියලා හිතාගෙන මැනේජ් කරන්න ගියහම තමයි ඔක්කොම ප්‍රශ්න ටික වෙන්නේ. ඒ නිසා මට මගේ කියලා අල්ලගන්න බෑ දරුවවත් හස්බන්ඩ්වත් කවවත් මට මගේ කියලා අල්ලන්න බෑ. මොකද මගේ කියලා මගේ හිතවත් මට පාලනය කරගන්න බැරුව, මගේ කියලා මගේ ශරීරයවත් මට කන්ට්‍රෝල් කරගන්න බැරුව, මගේ කියලා මටවත් කියන්න බැරුව මං කොහොමද වෙන අයට මගේ කියන්නේ. හැබැයි මගේ කියන්නේ මගේ කැමැත්තෙන් මගේ සිතිවිලි වලින් ඒව වලින් අල්ලගත්තු තැනක් නේ අපිට තියෙන්නේ. අදට මගේ හැඟීම් වලින් මම ආදරය දෙනවා, ආදරය ලබනවා. අම්මා කෙනෙක් වුණාම ආදරේ ලබන්න අතුරු වෙන්නේ. අපි ගොඩක් ආදරේ දෙනවා 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 දෙනවා. ආදරේ ලබන්න ඉගෙන ගන්න, ආදරේ විඳින්න ඉගෙන ගන්න. ඒ අර අම්මා කෙනෙක් වෙන්න කලින් ඒ එන්ජොයි කරපු ජීවිතේ කන්ටිනියු කරගෙන යන්න. ඒක හරිම ඉම්පෝර්ටන්ට් දෙයක්. මොකද ඒක තමයි අපේ දරුවෝ බලන්නේ, අපේ අම්මා ලයිෆ් එක එන්ජොයි කරලා ඉන්න කෙනෙක්, අපේ අම්මා හරි සතුටින් ඉන්න කෙනෙක්. අම්මට කියලා අම්මගේ දේවල් තියෙනවා, අම්මයි ඉගෙන ගන්නවා. දැන් අපි වුණත් අම්මා කෙනෙක් කියලා නැහැ, අධ්‍යාපනය හදාරනවා නම්, ඉගෙන ගන්නවා නම්, තමන්ගේ වෘත්තිය මට්ටමේ උඩට යනවා නම්, ඒ හැම දෙයක්ම අම්මා කෙනෙක් වුණා කියලා බාධාවක් කරගන්න එපා. ඒක ඉස්සරහට අරගෙන යන්න. දරුවට ඒක තමයි දරුවා ඉගෙන ගන්න. අම්මා කෙනෙක් වුණා කියන එක බාධාවක් කරගෙන නැහැ. ඒතර මගේ අම්මට වෙනම ජීවිතයක් තියෙනවා කියන එක දරුවා ඉගෙන ගන්න ඕනේ. එතකොට දරුවන්ටත් වෙනම ජීවිතයක් හැදෙනවා. දරුවොත් දන්නවා අම්මමත් මගේ අරමුණු වලට යනවා, මටත් ආස විදියට මගේ ජීවිතේ ගොඩනගා ගන්නවා. ඉතින් ඇත්තටම එහෙනම් පළවෙනිම දේ තමයි අම්මා ලයිෆ් එක එන්ජොයි කරගන්න එක. අම්මට අම්මගේ ජීවිතයේ සතුට කියන්නේ මොකක්ද කියලා තියෙන අවබෝධය, අම්මා ජීවිතේ කොහෙටද යන්නේ කියන අවබෝධය. එතකොට අම්මාට ආතතියක් ගහම අම්මා මොකද්ද කරන්නේ, කොහොමද ස්ට්‍රෙස් එක යා ඩිස්ට්‍රෙස් කරගන්නේ, මොනවද කරන්නේ, ඇවිදින්න යනවද, ජොගින් එකක් කරනවද, බීච් එකකට යනවද, මොනවද කරන්නේ. අම්මට තියෙන ලිස්ට් එකක්, මම ආස අම්මට හොබි එකක් තියෙනවා. ඒතර අම්මත් සාමාන්‍ය ගැහැණියක්. ඉතින් ඒ නිසා මම කියන්නේ ඒක තමන්ගේ ලයිෆ් එක එන්ජොයි කරන්න. ඒ නිසා අතීත සිද්ධ වෙච්ච අර පරණ තුවාල ඒවා ගේන්න එපා, ඒවා මේ වර්තමානයට ගේන්න එපා. තමන්ව සූපත් කරගන්න, දරුවත් මගේ කියලා අල්ලගන්න එපා. මෙයා මම තාවකාලික භාරකාරයෙක් විදිහට තමයි දරුවව ගයිඩ් කරන්නේ. දරුවගේ කියන්නේ ඔබේ ආස දේවල් හොයාගන්නවා වගේම ඊට පස්සේ අම්මගේ ආස දේවල් හොයාගන්න අම්මා කෙනෙක් දරුවන්ටත් ඒ ආස දේවල් දරුවන්ට හොයාගන්න පුළුවන් විදිහට ගයිඩ් කරන්න දන්නවා. ඉතින් එතකොට අර ක්ලෑෂ් වෙන්නේ නැහැ. නැත්නම් සමහර අම්මලා ඉන්නවා තමන් ආස ජීවිතේ එන්ජොයි කරලා නැතුව ඒ ඇරියස් එක කවර් කරගන්නවා දරුවන්ගෙන්. මට මෙතනට යන්න බැරි වුණා. හිතන්න අම්මා ඩාන්සින් කරන්න අසාවෙන් ඉඳලා ඩාන්ස කෙනෙක් වෙන්න බැරි වෙච්ච කෙනෙක් නම් එයා බලන්න දරුවන්ට කොහොම හරි ඒක උගන්ලා ඒගොල්ල හරහා ඒක දකින්න. අම්මට ඉගෙන ගන්න බැරි වෙච්ච කෙනෙක් නම් අම්මා බලනවා මට ඉගෙන ගන්න බැරි වෙච්ච නිසා තමයි මම මේ දුක් විඳිනවා ඇත්තේ කියලා හිතලා දරුවන්ට අතිශය පීඩනයක් දානවා ඉගෙන ගන්න කියලා. දරුවෝ මානසික රෝගීන් වෙනවා. ඒත් ගාණක් නැහැ. අඩුම ගානේ එහෙම මානසික රෝගීෙක් වුණාමවත් අඩුම ගානේ ડોක්ටර් කෙනෙක් ගාවට, කවුන්සලර් කෙනෙක් ගාවට එක්කගෙන යන්නේ නැහැ. ඉතින් එහෙම ඕන තරම් මම දැකලා තියෙනවා. ඒ නිසා ඒකයි මම කියන්නේ අම්මා ජීවිතේ විඳින්න ඕනේ කියලා. මොකද අම්මා වින්දම තමයි අම්මල තේරෙන්නේ මේ ජීවිතේ විඳින එක, මේ ජීවිතේ එන්ජොයි කරන එක කොච්චර ලස්සනද, මේ ජීවිතේ කොච්චර ලස්සනද. මම ඉගෙන ගත්තද, මගේ නැත්තම් මගේ පවුල් පසුබිමද, මගේ දේශපාලනේද කිසි දෙයක් අදාළ නැහැ නේද මේ එන්ජොයි කරන එක. ලයිෆ් එක කොච්චර ලස්සනට එන්ජොයි කරලා ඉන්න පුළුවන් තැනක්ද කියන එක අම්මට අවබෝධය එන්න ඕනි මුලින්ම. අන්නේ අවබෝධය ආවට පස්සේ තමයි අම්මට තේරෙන්නේ අපේ ළමයිනුත් ජීවිතේ විඳින්න ඕනේ. මේ අපි ඉන්න චුට්ටි කාලේ මේ පෘථුවිය මත මිනිස්සෙක් වෙලා ඉන්න පොඩි කාලයක් ඇතුළත මේ විශ්වයේ සැරිසරලා මෙතන දැන් පොඩි නැවතුමක් තියෙනවා පොඩි කාලයකට. ඒ කාලේ ඇස්සේ අපි කොච්චර සතුටින් එන්ජොයි කරලා ඉන්න ඕනිද කියන එක දරුවන්ටත් එහෙම වෙන්න ඕනේ නේද කියලා අසාධාරණ වෙන්නේ නැතුව හිතන්න පුළුවන් අම්මා කෙනෙක් නම් ඒ දරුවනොත් ඒ විදිහටම මානසිකව හරිම සතුටින් ඉන්න ප්‍රීතිමත් මිනිස්සු බවට පත් වෙනවා. මේ මහ පොළොවේ ප්‍රීතියෙන් ඇවිදින මිනිස්සු බවට පත් වෙනවා. ඒ ප්‍රීතියෙන් ජීවත් වෙන මිනිස්සු බවට දරුවන් පත් කරන්න පුළුවන් නම් ඒ අම්මා කොච්චර නිදහසේ ඉන්නවා. ඒ අම්මා සතුටින් ජීවත් වෙන, ඒ අම්මා සතුටින් මැරෙනවා. දරුවනොත් අම්මා නිසා සතුටින් ජීවත් වෙනවා, සතුටින් මැරෙනවා. එතකොට හිතන්න සතුටනේ අපිට දෙන්න පුළුවන් දේ. ඉතින් ඒ නිසා දරුවන්ට අරක වෙයි මේක වෙයි මේක වෙයි කියලා ඇන්සයිටි එකත් එක්ක ස්ට්‍රෙස් එකත් එක්ක ඉඳලා දරුවන්ව දක්කගෙන ගිහිල්ලා දරුවන්ගේ ජීවිතත් විනාශ කරන්න නැතුව ඇත්තටම අපිට දරුවන්ගෙන් මතු පරම්පරාවම සතුටින් සැනසීමෙන් තියන්න පුළුවන් වෙන්නේ අම්මා ජීවිතේ විඳින, අම්මා සතුට දන්න, අම්මා ජීවිතේ විඳින්න දන්න, අම්මා සතුටින් ඉන්න දන්න කෙනෙක් නම් විතරයි. ඉතින් ඒ නිසා මට දෙන්න පුළුවන් මේ වෙලාවේ දෙන්න පුළුවන් ලොකුම උපදෙස තමයි ආදරණීය අම්මලට ඔබ සතුට ඉගෙන ගන්න. සතුට කියලා කියන්නේ ප්‍රැක්ටිස් එකක්. අපිට ඉස්සරහට ඉගෙන කතා කරන්න පුළුවන්. හැපිනස් සතුට කියලා කියන්නේ ප්‍රැක්ටිස් එකක්. ඉතින් ඒක ප්‍රැක්ටිස් කරන්න, ඒක ඉගෙන ගන්න. ඒක තමයි මට දෙන්න පුළුවන් ලොකුම උපදෙස.
නදීප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහනත් සමග එකතු වීම පිළිබඳව. ඉතින් තවත් දවසක හමු වෙමු.
දෙවැනි උදුන් ලෙස ලොවම වම්ක ලොව කපිනුම් ලද ලොවට උතුම් ලඟ Yeah.